දැන් මේ තව ප්‍රශ්නයක් මේ ඉස්සේ මේ අහපු ප්‍රශ්නේ හා සම්බන්ධයි මේකත් ප්‍රතිසන්දී යනු දීර්ඝ චිත්ත පරම්පරාවක් ගෙන යාමට චිත්තජ රූපේට ශක්ති විශේෂයක් ආරෝපණය වීමක්ද කියලා මේ අහන්නේ මේ චිත්තජ රූප නෙමේ කර්මජ රූප විතර මේ අහන්නේ නැතහොත් කර්මජ රූපේද කියලා අහන්නේ මේ කර්මජ රූපේට ශක්තියක් ඇදීීමක් නෙමේ ශක්තිය නිස්පාදනය වෙනවා ගතියට අනුකූලව ගතියට අනුකූලව ශක්තියක් ගොඩනගෙනවා කර්ම ශක්තිය ඒ කර්මජ රූපේ ඒ ශක්තියෙන් නිස්පාදනය වට වෙනවා ඒකට කියනවා ඒකේ තියෙන නැස්තික බලය කියලා ඔය න්‍යාස්තික කියන වචනේ මොන જાතිය වචනයක් වුණත් න්‍ය අස්තික කියන වචනේ තමයි න්‍යාස්තික වෙලා තියෙන්නේ අට ආකාරයක එක්වීම නිසා හටගත්තා උදේ ආපෝ තේජෝ වායෝ පඨවි වන්න ගන්ධ රස ඕජා කියන මෙන්න මේ අටක බලයේ ක්‍රියාත්මක වෙන න්‍යායක් තියෙනවා ඒක තමයි න්‍යා අස්තික බල කියලා අස්තික කියලා කියන්නේ න්‍යාස්තික කිව්වේ ඕකට නමුත් ඕක නිරුක්තියක් මිසක් ශබ්ද නිරුක්තියක් මිසක් පදයට දෙන මේ මොන පදයේද කියලා ප්‍රශ්නයක් ඕකේ නෑ ඉංග්‍රීසි වෙන්නත් පුළුවන් ලතින් වෙන්නත් පුළුවන් මොන භාෂාවෙන් හැදුවා වුණත් ශබ්ද නිරුක්තිය ඕක ඒක හරියට ගැළපීලා තියෙනවා යම්කිසි පරමාණුවක් නිස්පාදින්න පරමාණුව බල ගන්නන්නේ කොහොමද ඒකේ විද්‍යානුකූල අදහස තමයි ඔය කිව්වේ පරමාණුවට බලය කොයින්ද අද වෙන නවීන විද්‍යාවක් පරමාණුවට බලය හොයලා නෑ මේ පරමාණුව ආරෝපණය බල ආරෝපණයන්නේ මොකෙන්ද මේ පරමාණුවේ හැටි කියලා හිතා ඉන්නවා හැටි කියලා හිතන එක ධර්මයක් නෙමෙයි විද්‍යාවක් නෙමෙයි ඒක හැටි කිව්වට ඒක හැටි කියන එක හේතුව නෙමෙයි ඵලයේ හරියට දැක්කනම් ඵලයට හේතුව පෙන්වන්න ඕන හැටි කියලා හරියන්නේ ඒක නිකන් මන්දබුද්ධික ප්‍රඥාවක් එනවා ඒක හැටිනේ කියන එක ඒක මෙහෙම වෙන්නේ මෙන්න මේ හේතුව කියලා හේතුව දකින්න ඕනේ එනම් මේ පරමාණුව කියන සුද්දාසකේ බලපිහිටපු මොකක්ද හේතුව අන්නේ හේතුව බලපිහින්න එක තමයි අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් අපි ඇති කරගත්ත ගතිය ඒ ගතිය ඇති කරගත්තාම ගතියේ ස්වභාවය තමයි ඒ ශක්තිය නිපදවන්නේ ඒක තමයි ඒක දකින්න ඕනේ එතන කර්ම ශක්තිය කර්මජ රූපය නිස්පාදනය කරන්නේ කර්ම ශක්තියත් එක්කමයි කර්ම ශක්තිය කියන්නේ යම්කිසි කර්මයක් කරන අපිට යම්කිසි ගති හිතක් ඇති වෙනවා ගති ගුණය ඒ ගති ගුණය යහපත් වෙන්නත් පුළුවන් අයහපත් එකක් වෙන්නත් පුළුවන් ඒ ගති ගුණයේ දුර්ගුණයක් නම් සුගුණ දුර්ගුණ දෙකක් මේ ගුණ කියන්නේ මධ්‍යස්ථ වචනයක් සුගුණ සහ දුර්ගුණ කියන වචන දෙකට බෙදෙනවා ওই ගති ගුණයේ ওই දෙකට බෙදෙනවා පාප ගතියක් නම් ඒක පාප ගති ගුණයක් වෙනවා ඒක දුර්ගුණයක් පුණ්‍ය ගතියක් නම් පුණ්‍ය ගති ගුණයක් ඒවා සුගුණයක් වෙනවා මෙන්න මේ කියන්නේ කොයි එකකින් හරි ගතියක් පහළ වුණා නම් ගති නිකම් පහළ වෙන්නේ ගතියන් ගති ඇති වෙන්නේ මේ ලෝකේ ආස්වාදයේත් එක්ක සම්බන්ධ අවිද්‍යා තෘෂ්ණා දෙකට බැඳීමේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් වශයෙන් රාතන් වහන්සේ ගති නිරෝධයි රාතන් වහන්සේගේ ගතිය කියන්නේ බෑ මොකද්ද කියලා මොකද කියන්නේ ගතියක් නැති නිසා ගති නිරෝධ කරපු නිසා උන්වහන්සේට සමාධියක් තියෙනවා මේ ගතිය හොයන්න බෑ මොකද්ද කියලා කුමකට සමවැදිලාද මේ සමාධිය ඉන්නේ කියලා හොයන්න බෑ ඉතින් උතුම් අජානීය ධායිතිය ඔබට දැහැන් නැති බව අපට පෙනේ. ඒත් ඔබගේ අරමුණ අපට නොපෙනේ. දැහැන් නැති බව පෙන්න අරමුණක් නොපෙනෙන. උත්තමය ඔබට අප දුරපටන් කරන නමස්කාරයේ වේ වගේ ඉන්ද්‍ර වර්ණ ප්‍රජාපති ආදී දේවතාවු දුරපටන් නමස්කාර කරනලු යාලයන්ට. දැන් මොකද හේතුව? අනික් අය සමාධියටපත් වෙලා ඉන්න අරමුණක පිහිටලා. ඊතර සිහි කරනකොට පේන ආවර්ජන කරන හැටි. අරමුණ ආවර්ජනය කරනවා පේනවා චේතෝපරිය ඥානයෙන් බලන්න පුළුවන් අය ඉන්නවා ඒක පුණ්‍ය ඍදීලා තියෙනවා දෙවියන්ටත් හිත පරිවිතර්ක අල්ලනවා හිතනකොට හිතවිලි පේනවා අන්නේ පේනකොට දකිනවා පටවි පටවි කියලා සංඥාවට සමවැදී සමවැදී ඉන්න හැටි ඉතින් පටවි කසිනේ නෙමෙයි සමාධියලා බලයි ඉන්නේ ආපෝ කසිනේට හැංගිය මොහොතක් ගානේ පවත්වන හැටි ජල සංඥාව ගන්න හැටි වැටහෙනවා පේනවා එතකොට දකින්න මේ තේජ මේ ආපෝ කසිනේට සමවැදිලා මේ සමාධියේ ඉන්නේ. ওই විදිහට බලාගෙන රහතන් වහන්සේ නම දිහා බලනවා. මොකේට සමවැදිලා ගමන මොකුත් පේන්නේ නැහැ. හැබැයි සමාධිය උපරිමයෙන් ඉහළමයි. කිසිම කම්පාවක් නැහැ. මොනම අරමුණක් ආවත් අරමුණේ චලනයකුත් නැහැ. දැන් මෙහෙම ස්වභාවයක් තියෙනවා. මෙන්න මේ ස්වභාවය මොකක්ද කියලා බලපුවාම ඒ දෙවියන්ට හොයාගන්න බැහැ. මේක තමයි ඵල සමාපත්තියේ හැටි. ඒ ඵල සමාපත්තියේ දෙවියන්ට ගෝචර නැහැ. අනාරයන්ට කොහොමද? අනාරයන්ට ගෝචර නැහැ. ඉහළ ඵලයේ ඉන්න ආර්යයෙක් ඉන්නවා නම් ඒ සමාධියේ ගෝචර කරන්න පුළුවන් චේතෝපරිය ඥානියක් තියෙනවා නම් එහෙම ගෝචර කරගත්ත හැකියි. එහෙම අනික් කෙනෙකුට ඒ සමාධිය හොයන්න බැහැ මොන අරිහත් ඵල සමාධියද මොකද්ද කියලා. ඉතින් ඒ නිසා තමයි ඒ විශේෂත්වය දැකලා නමස්කාර කරනවා කියන්නේ. දැන් ඒ වගේ ඉතින් මේක අපි දකින්න ඕනේ. මේ වරක් ප්‍රතිසන්දිය පසු අදාළ ශක්තිය මිනිස් බවට හේතු වේ නම් ඒක දිගටම මිනිස් අත්බැව් 10000 ගණනක් ලැබෙනවාද කියලා මේ හන්දේක වෙන්නේ මෙහෙමයි. ඔහුවිදී යම් කිසි සංඛාරයක් රැස් කරනකොට ඒ මිනිස් සංඛාරයෙන් පල්ලිහාට යන්න හරි මිනිස් සංඛාරයට වඩා ඉහළට යන දේව සංඛාරය බ්‍රහ්ම සංඛාරයක් හරි නොවැඩුවොත් යම් කෙනෙක් ඒ ලැබුණ සංඛාර මට්ටමේ නම් ඉන්නේ ගෙව ගෙවා. ඒ කියන්නේ මේ පටිසන්ධිය ලැබු ශක්තිය මට්ටමේ නම් ඉන්නේ. ඒ මිනිස් සංඛාරයෙන් හටගත්ත මිනිස් විඥානය පටිසන්ධි විඥානය වශයෙන් පහළ වුණා නම් ඒ විඥානයට අවුරුදු දහස් ගානක ලක්ෂ ගානක කෝටි ගානක බලයක් ගැබ්බෙනවා. ඒ ගැබ්බෙන බලය නිසා කර්මජ ශක්තිය තියෙනවා. කර්මයෙන් ජනිත කරන ශක්තිය එතන තියෙනවා. එතකොට කර්මක්ෂය මරණයක් වෙන්න විදිහක් නැහැ. යම්කිසි විදිහකින් ආයුක්ෂය මරණයක් වෙන්න පුළුවන් ශාරීරියේ තියෙන සතර මහා භූතයන් දුර්වල කාලෙක දුර්වල සතර මහා භූතයන්ගෙන් ගොඩනැගිච්ච ශාරීරියට ආයුෂ තියන්න බෑ. ඒක කැඩලා යනවා, දිරලා යනවා. ඒක ලෝකයේ සතර මහා භූතයන්ගේ කලින් කාලේ තියෙන වෙනස. ඒ වෙනස නිසා සතර මහා භූතයන්ගේ ශක්තිය අඩු කාලයක් එනවා. ද්‍රව්‍ය වස්තු වල රස ධාතුව අඩුයි. එතකොට මේ ශරීරය පවත්වන්න බෑ වැඩි කල්. දැන් මේ එහෙම කාලයක්. අවුරුදු ලක්ෂ කෝටි ගණන් ආයුෂ තියෙන කාලයක් එනවායි කියනවා. අවුරුදු 80000ක් අවුරුදු වෙනලු මෛත්‍රී බෝසතන් වහන්සේ බුදු වෙන කාලෙට. මේ කල්පේමයි. ඒ කලින් කල ඇති වෙන්නා වූ පරිසර වෙනස් වීමක්. ඒ වෙනස් වීම නිසා සතර මහා භූතයන්ගේ බල ගැන්වෙන කාලයක් තියෙනවා. ඒ සතර මහා භූතයන්ගෙන් හටගත ලෝකයේ පරිහරණය කරන ඒකෙන් පෝෂණය වෙන කය කායික ආයුෂ දික් වෙනවා. එතකොට මේ කායික ආයුෂ දික් වෙනකොට අර අවුරුදු කෝටි ගාන ඇති කර්ම ශක්තිය ඉතුරු වෙලා තියෙනවා නම් ඒ කෝටි ගාන එනකන් කර්මක්ෂේ මරණයක් වෙන්නේ නැහැ. ඒ නිසා අවුරුදු කෝටි ගානක් හරි ඉරණත් එයා ජීවත් වෙන්න පුළුවන්. යම් මොහොතේ කර්මක්ෂේ මරණිය අහවර වුණොත් එහෙම ඒකාන්තයෙන් ඔහුට අවිද්‍යා තෘෂ්ණා ඉවර කරලා නැත්නම් අනුකූල පටිසන්ධියක් එයා කරලා තිබිච්ච කර්ම විවේකයෙන් හරි ඇදිලා ඇවිදලා ආසන්න කර්මයක් වශයෙන් ගොඩනැගෙනවා. ගොඩනැගිලා යලි පටිසන්ධියක් අල්ලනවා. ඒ පටිසන්ධියේදී යම්කිසි ගුණය මොකද්ද? ගතිය මොකද්ද? ගතියට අනුකූලව පටිසන්ධි චිත්තේ පහළ වෙනවා. ඉතින් යම්කිසි පටිසන්ධියක් ලැබුවාට පස්සේ අර අපි ඉතලා කිව්ව විදිහට දේව පටිසන්ධියකට හෝ බ්‍රහ්ම පටිසන්ධියකට හෝ තිරිසන් අසුර ඒ බඳු පටිසන්ධියට යන්න හේතුවක් තිබුණ නැත්නම් එහෙම එක බලවත් වඩලා තිබුණ නැත්නම් ඊට බොහෝ කාලයක් ඉඳ තියෙනවා නම් කර්ම ශක්තිය. හැබැයි කර්මක්ෂේ මරණයක් උනේ නැත්නම් උභයක්ෂේ මරණයක් කිව්ව කර්මයයි ජීවිත ශක්තිය දෙක එකට ඉවර වුණේ නැත්නම් ওই උපච්ඡේදක මරණ කියන මරණය හදිසි අනතුරක් එහෙම වුණොත් කය මැරෙනවා. කය මැරුණාට කර්මය කය චිත්ත කය ඊතු කය ආහාර කය කියන හතර කයකින් එකයි මැරෙන්නේ. ඇක්සිඩන්ට් වෙන්නේ කර්මජ කය නෙමෙයි මේ ආහාරජ කය. ඍතු විපර්යාසය නිසා ආහාරජ කය යම් කිසි වෙනස්කමක් වෙලා නම් ඒකත් එකයි දෙකයි මැරිලා යන්නේ. ඒ ඍතු රූප પરම්පරාව කුණු වෙලා යනවා. එක කොටසක් ආහාරජ රූපයෙන් හටගත් එක. කර්ම කර්මයෙන් චිත්තයෙන් හටගත් එකක් තියෙනවා. අන්න ඒක ඉතුරු වෙනවා. ඒක මරන්න බෑ. හරියට බැලුම් බෝලයක් බොම්බලා තියලා බැලුම් බෝලේ වෙඩි තිබ්බොත් බක් ගාලා බැලුම් බෝලේ පුපුරුවට හුලඟට වෙඩි වදින්නේ නැහැ. ඇතුලේ තියෙන හුලඟ හැමුවයි. ඒක බොක් ගාලා විසියලා යනවා. අන්න ඒ වගේ ඇක්සිඩන්ට් එකක් වුණොත් අපි අර සූක්ෂම කය කිව්ව කර්මචිත්ත ඍතු කියන එකෙන් හටගත්ත සූක්ෂම ශරීරයේ ඒක වදින්නේ නැහැ. ඒකට පහරක් වදින්නේ නැහැ. ඒක පැත්තකට විසි වෙනවා. බලනකොට කය කුඩු වෙලා ගිහිල්ලා. නමුත් අරකින් බැලිය හැකි ඇයි හැකි ඔක්කොම පුළුවා. අන්න ඒක තමයි ගන්ධබ්බය වෙන්නේ. සූක්ෂම කායිකය එයා තමයි ආයතරයක් ගිහිලා යම් කෙනෙක්ගේ බඩකට ගිහිලා ඉතින් උක්කාන්ති වෙන්නේ. උක්කාන්ති වෙලා උපදින්නේ ඒක. අනිතර ආයතරය මොකද වෙන්නේ? අර කර්ම ශක්තිය ජී මිනිස්සෙක් වෙන කර්ම ශක්තිය තිබුණා නම්. ਉਹ මනුස්ස බවාංගයේ තියෙන්නේ. ඒක තමයි අවුරුදු කෝටි ගණනක් ඉදිරියට කල් තියෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? මනුස්ස ගන්ධබ්බයම තමයි මනුස්ස ගැබකට ගිහිලා උප්පත්ති වශයෙන් යන්නේ. අපි ලෝකයට ආලය කරනවා. කියන්න බැරි කොටස තියෙනවා මට ඕකේ. විද්‍යාවක් තියෙනවා. ශබ්ද විද්‍යාව කර අපි ඉස්සරගේ ශබ්ද නිරුක්ති. කල ආලයට අය වෙන නිසා කල ආල අය කලලය කියනවා. එහෙනම් ඉස්සෙල්ලාම දරුවේ හටගන්න කලලයක් හටගන්න ක්‍රමයක් තියෙනවා. කල ආලයට අය වෙච්ච නිසා කලලය කිව්වා. කල ආලයට එක් වූ ඒ බර කල ආලයේ ඒ බර කලේවර වුණා. මස්ලියකට කලේවරේ කිව්වේ ඒකයි. හැබැයි කලේවරේ කියන්නේ මොකද්ද කියලා හෙව්වත් එහෙම නිරුක්ති පෙන්වන්න එකක් නැහැ. කලලේ කියන්නේ ඇයි කිව්වෝ නිරුක්ති පෙන්වන්න වෙන ක්‍රමයක් නැහැ. ඔය පද නිරුක්තියයි ඔය කිව්වේ. කල ආලයට ආව තැනක් තියෙනවා. දැන් මම ඒක විස්තර කරන්න ගියොත් එහෙම මං කුණු හරව කිව්වා කියනවා. කල ආලයට ආව කලව දිහාට. කල ආලයට ආව තැන කලව. කලව නිරුක්තිය. යෝග වෙලා ඇනිලා අයවිච්ච තැනක් තියෙනවා. යෝ ඇනි අය යෝනි. ගෑවිලා එල්බගෙන ආශ්‍රය කරපු තැනක් තියෙනවා. ගෑ ඒ අබ්බ ගබ්බ. ගබ්බ වෙනවා ගර්භයට යනවා. ගැබ. ඔය සත්‍යයක උපදින තැන්වල නාමම හැදිලා තියෙන සංඥා එන්නේ ඔය නිරුක්ති ක්‍රමෙන්. දැන් මේ සත්‍යයක ගවකට එනකොට ආපු හැටි. ඔහොම තමයි ගිහින් කෙනෙකු උපදින්නේ. කවදා හරි මෛතුන බලාපොරොත්තු නැති වෙලා ගියා නම් මනුස්ස ලෝකේ. ඔහුට එන්න තැනක් නැහැ මිනිස් කයක් හදාගන්න. මිනිස් කයක උපදීමේ බලය ඉවරයි. ඒක තමයි අසුභයේ සුභ වාසයෙන් දකින්නකොට. ඒ හත්යයට පුළුවන්කම නැහැ කි ඉක්ම යන්න. එනිසා ගැබ ඉක්මවන්න බෑ. නහි ජාතු ගබ්බසේ යුම් වෙන්න බෑ. නැවත ගැබත් තුර උපදින්න එන්නේ නැහැ කියන වචන කියන්න බෑ. මොකක් නිසාද? ඉත්‍රි ගර්භයක ආශ්‍රයයට එන්න කැමැත්ත තියෙන තාක්කල්. නැන ඒ සඳහා ඒ සම්බන්ධයට කැමැත්ත තියෙන තාක්කල්. ඒ අයට එතන ඕනේ. ඒ ක්‍රියාවලියෙන් මිදෙන්න බැරි නිසා. නහි ජාතු වෙන්න බෑ ගබ්බසෙයයි රත්වේ. ගර්භාවාසයෙන් ඉක්ම යන්න බෑ. එහෙනම් ඒක ඉක්ම යන කෙනා කාමී මිදිච්ච කෙනෙක් වෙනවා කිව්ව අනාගාමි කෙනෙක් වෙනවා කිව්ව යන්නේ ඒකයි. අනාගාමි කෙනෙකුට ඔය බලාපොරොත්තුව නැහැ. එතන නහි ජාතු ගබ්බසෙයයන් වෙලා ඉන්නේ. එයා නැවත වාරයක් මිනිස් කයකට ගැබට ඉන්නේ නැහැ. එයා ආලිය කරන තැන අත්හැරපු හින්දා කළ ආලියට ආව තැන හැවත් කලව දිහාට ඉන්නේ නැහැ. යෝග වෙලා ඇනෙන බලාපොරොත්තුවක් නැති නිසා යෝනිගත වෙන්නේ නැහැ. අර ගර්භයට ඇවිල්ලා හිටින බලාපොරොත්තු නැති නිසා ගර්භාවාසයට ඉන්නේ නැහැ. නයි ජාතු ගබ්බසෙය යවෙනවා. එහෙනම් වස්ලේ එකයිට උරුමි ඉවරයි. අනාගාමි කෙනෙක්. ඔය පද නිරුක්ති ටිකෙන් ඔය ටික කිව්වන් මිසක් නමර බැනුන් අහලලා වෙනවා. කුණු හරපත් කියනවා බණ කියන්න කිහි කියන්නේ නැති ඒ වහදලා කියනවා පතෝල් අමුතු වත් වෙනවා කියලා කියයි. නමුත් අහගන්න කෙනෙක් වැදගත් දෙයක් තියෙනවා. මේ අර්ථවල ස්වභාවය දැනගන්න. ඊ අර්ථයෙන් හොදට තේරෙනවා. අපි අදහස කොහොම වුණොත්ද අපි ගැබකට ඉන්නේ නැත්තේ. මව් ගැබක උප්පත්ති නොවෙන්න අපි මොකද්ද කළේ ඉත්තේ කියන කෝකෙ තියෙනවා. ඕක දැනගන්නකම් කාමී අත්හැරනවා මව් ගෙදරට එන්නේ නැහැ කියලා ඒ නැති නියමෙ මොකද්ද හුවෝ කියන්න දන්නේ. ඕක තමයි නියමේ. නොඉන්න හේතුවත් ඕකයි, එන්න හේතුවත් ඕකයි. ඔය දෙකෙන් තෝරා ගන්න ඕනේ. එතකොට මේ මොකද වෙන්නේ? මේ බලාපොරොත්තු අත්හැරපු නැති එක තමයි මනුස්ස සංකාරය. මනුස්ස විඥානේ ඔන්න ඔය જાති එක. මිනිස්සු අතර ඉන්න හිතෙනවා. මිනිස්සු අතරින් දාලා යන්න හිතෙන්නේ නැහැ. අනේ මේ මගේ භාර්යාවනේ, මේ මගේ ස්වාමි පුරුෂයානේ අත්හැරින්න බෑ අනේ. ඉතින් අපි එකට ඉමු, එකට ඉමු. ඔය අදහස තමයි මේ මගේ පුතානේ, මේ මගේ දුවනේ. ඉතින් අපි පවුලේ කාවාගේ ඉන්න ඕනේ නැනේ. ඒ මනුෂ්‍ය සංකාර. ඉතින් මනුෂ්‍ය සංකාර වඩපු කෙනාට දෙවියෙක් වෙන්න හේ බෑ කවදා කොච්චර පින් කළා. සංකාරපත්‍ය විඥානා මිස වෙන එකක් වෙන්නේ නැහැ. දිව්‍ය සංකාරයට ගියොත් එහෙම ඔයතරා විරස් පැත්තක් වෙනවා. අර කියන අපේ කියන පෞලියේ හැඟීම බැඳීම ඉවරයි. ඒකෙන් ඈත් වෙනවා. ඉතින් ඒක ඊට වඩා හුඟක් ගැඹුරු පැත්තක්. එතන මොළදාරයකින් හරි අර ගන්ධබ්බයන මරන්න බෑ. එදා භගවත් ගීතාවලිය වැනි පොත්වල පෙන්නලා තියෙනවා ලෞකික වැටහීම. ලෞකික දිවසකර දකින් හරියක් තියෙනවා. මේ ගැඹුර දකින්නේ නැහැ. හැබැයි එකක් දකින්නවා. මේ මස්ලීකයි මැරුණාම දිවසර පේනවා එකක් ඉතුරු වුණා. ඒක මොකද්ද කියලා හොයාගන්න ඥානයක් නැහැ ඒ යෝගීන්ට. ඒ යෝගීන් මොකද කරන්නේ? එම්බා යන්ගේ ආත්මය කියන. එම්බා ආත්මය කඩුවකින් තොප කැපිය නොහැක. ගින්නකින් තොප දැවිය නොහැක. කුරුල්ලා පරණ කූඩුව හැර අලුත් කූඩුවත් අනන්නාසී තොප කයක් හැර කයත් අනන්නේ. භගවත් ගීතාවලිය ආරම්භයේම අදහස. දැන් ඔන්නෝක තමයි ප්‍රශ්නේ ආත්ම දෘෂ්ටිය කිව්වේ. ඔය තියෙන ආත්ම දෘෂ්ටිය එදා හිටපු යෝගීන්ගේ ආත්ම දෘෂ්ටිය. මේ කය වනසන්න බෑ. මස්ලේ කය කියන්නේ කූඩුවක්. කුරුල්ලයි කූඩුව දාලා කුරුල්ලා ගියා වාගේ මේක වැරදහා මේක දාලා ගිහින් වෙන කූඩුවක් හදා ගන්නවා. අන්න ඒදෙන්ට ආයෙ මොකද ඔන්න ඔය කියන ආත්මය කියලා හිටන් අපි ඒගොල්ලෝ හිතා ඉන්නේ. ඔන්න ඔය කර්මජ කයට ඔය කර්ම ශක්තියෙන් පරිසන්දියෙන් අවුරුදු කෝටි ගාණක් ගැප් කරගත්ත ශක්තිය ඇති කයක් තිබුණොත් යා මැරුණාම ඔහොම යනවා. ඒ දවසර දකිනවා. දැක්කට පස්සේ හිතනවා ඒක තමයි කඩන්න බැරි ආත්මය කියලා. ඒ මට්ටමින් එහාට දවසක් හිතියේ නැත්නම් මෙනෙහි කළේ නැත්නම් යා සත්තු කාලලත් ඔහොම තමයි තියෙන්නේ කියලා අවුරුදු ආත්මයක් තියෙනවා කියන නිගමනය කරනවා. ඒ ආත්මය කලන්න විදිහ බෑ. ආත්මය සැරිසරනවා. ආත්මය ශාරීරියක් හදා ගන්නවා. ආත්මය කතා කරනවා. ආත්මය කනවා බොනවා. ආත්මය සැප විඳිනවා. මෙන්න මෙහෙම ආත්මයක් තියෙනවා කියන දෘෂ්ටියට වැටෙනවා. ඉතින් ඒ දෘෂ්ටියට නොවැටි දකින්න ඕනේ. ওই ක්‍රියාවලිය තියෙනවා. හැබැයි ඒක ආත්මයක් නෙමෙයි. ඔය කර්මජ චිත්තජ කියන ඉතුජ කියන මේ තුනෙන් හටගත තිජ කායික තත්වය. මේක ප්‍රතිසන්දිය කරගත්තේ හේතුඵලයක්. නිකන් හටගත් එකක් නෙමෙයි. ඒක දකින්න ඕනේ. හේතුවක ඵලයක්. හේතුවක ඵලයක් කියන්නේ ආත්මයක් නෙමෙයි. ඒ ඵලය හේතු නිරෝධයෙන් ඵල නිරෝධ කරන්න පුළුවන්. හටගත්ත ඵලයක් තියෙනවා. උදාවිච්ච ඵලය වැය වෙලා යනවා. බිඳිලා යනවා. ඉතින් ඒක දකින්න ඕනේ. ඉතින් ඊටහා දැක්කොත් තමයි දකින්නේ. ඒ මනුස්ස කයින් හිටපු ඒ සූක්ෂම කායිකයා චුත විලා ප්‍රතිසන්දිය ලැබුවොත් එහෙම වෙනස් ආකාරයකටපත් වෙනවා. ඒතර ගන්ධබ්බය වෙනස්. මිනිසයා මැරිලා හිටන් මීහරකෙක් එහෙම වුණා නම් මිනිසයාගේ ඇඟ එකපාර පරිවර්තනය වෙලා හිටන් හරි සූක්ෂමකයි මීහරක් අයක් වෙනවා. මීහරක් අයක් වෙලා හිටන් ඉතින් පිට වෙලා ඈත් වෙනවා. ඒක ගතියට ගතිය යන්නේ මීහරක් රංචුවකට. ගිහලට මීහරක් ගර්භයකට ඒක යනවා. ගිහලා එතන උපදිනවා. ඒතර මීහරකා. ඊට මීහරකා මරලාට පස්සේ අර සූක්ෂම කායිකයත් මීහරකා. මීහරක් සූක්ෂම කායිකයක එතනින් පිට වෙලා යනවා. ඒ මීහරක් ගන්ධබ්බයා ඒ කියන්නේ. ඉන්න මේක පේන්නේ නැහැ නිකන්. පොත්වලත් මේක මෙච්චර විග්‍රහ කරලා නැහැ. යම්කිසි ක්‍රමවේදයක් අනුවයි මේ විග්‍රහ කරන්නේ. ඒ වගේ දේවල්. ඉතින් මෙන්න මේකෙන් ද අපේ නැති ඔය විදිහට අර පෙර අඟනක් එක් එළු දෙනක හිස සිඳා ඇය අඟ ලෝම ගලනේ හිස් කැපුම් ළඳා. දැන් දෙපාරක් බෙල්ල කපන්න පුළුවන් දෙක සතාගේ. එක කාන්තාවක් එළු දෙනගේ හිත හින්දා බෙල්ල කැපුවා. ඊට පස්සේ ලෝම ගානට ඉස්කැපු ලබන්න සිද්ධ වුණා ඒ කාන්තාවට එලිච්චියක් වෙලා. දැන් මොකද සිද්ධ වුණේ? කර්ම ශක්තියෙන් පරිසන්දියක් ලැබුවා. එළු පරිසන්දියක්. අන්න එළු පරිසන්දියක් ලැබලා හිටන් එළු ගන්ධබ්බියක් වුණා. අන්නේ එළු ගන්ධබ්බි තමයි එළු ගොඩට ගියා උපදින්නේ. අර කර්මය ගෙවන්න. දැන් කර්ම ශක්තිය අර බෙල්ල කපාපු කර්ම ශක්තිය කොච්චර පාප කර්ම ශක්තිය බලවත්ද කියනවනම් ඊට අනුකූලව බෙලි කැපුම් කණ්ඩමයි මෙයාට රියමෙලා තියෙන්නේ. අර කර්මය ඉවර වෙනකම්. ඉතින් වෙලිච්චිගේ බඩට ගිහිල්ලා හිටන් එළු එලිච්චි වැඩියෙක් වෙලා උපදිනවා. ඒක ලොකු වෙච්චාම කවුරු හරි ගිහින් බෙල්ල කපලා මස්ටික කනවා. ආයි ගන්ධබ්බි යනවා. ආයි එළු ගැපකට යනවා. ආයි උපදිනවා. ආයි එලිච්චියක්. ආයිත් බෙල්ල කපනවා. ඔය ක්‍රමයට අර බෙල්ල කපුවගේ පාපේ ගෙවන්න ලෝම ගානට ඉපදුනා කියනවා. එනම් මේ උපදිනකන් කොහෙද ගියේ? අර එලිච්චි වෙච්ච කර්ම ශක්තිය දිගටම තිබුණා. මැරෙන මැරෙන ගාණි ගිහිල්ලා එළු ගන්ධබ්බි එන්න එලිච්චි ගන්ධබ්බි හැටියට ආයි ගැබකට ගිහිලා ආයි කය හදනවා. ආයි බිල්ල කපාගෙන මැරෙනවා. එන්න එන බිල්ල කැපෙනවා. අනුන්ට මස්තිය අනු කනවා. ණය ගෙවෙනවා විදිහට කර්ම ශක්තිය වෙරෙනකන්. ඉතින් ඒවා හරි භයානක පාප කර්ම. ප්‍රාණඝාතයේ මහා භයානකයි. ඒක කර්ම ශක්තිය ඇඟේ ලොම් ගහනට මැරුම් කණ්ඩ හේතු වෙන කර්ම ශක්තියක් ගොඩ නැගිනවා. සසරේදී කවදා හරි ඔවා විඳින්න සිද්ධ වෙන්න පුළුවන්. සසරේ ඉන්නවා නම් ඉන්න ආකල්. කවදා හරි යථාබෝධය ලැබලා කෙලවර කරේ නැත්නම් ඕවට වන්දි ගවා ගන්න බෑ. තව කොච්චර කාලයක් තිරිසන් වෙලා උපදී දන්නේ කරව පව් වලට. ඉතින් එහෙම ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒ පාපයන්ගේ බලයත් ඒ වගේ. ඉතින් කියන අද්භව 500ක් වඳුරෙක් වෙලා හිටියා, එළුවෙක් වෙලා හිටියා, බල්ලෙක් වෙලා හිටියා. දැන් මේ අද්භව 500ක් කියලා වචනයක් තියෙනවා. 1, 2, 3, 500ක් කියලා හිතා ඉන්නේ. එහෙම එකක් නෙමෙයි 500 කියන්නේ එතන. 100 ප්‍රාණයක්. ඒ කියන්නේ ඔය ජීවිත රූපය කියලා එකක් කර්ම ශක්තියෙන් ඇති කරන ප්‍රාණ ශක්තිය. යම් කිසි කර්මයකට පූර්ණ ශක්ති විශේෂයක් තියෙනවා නම් ඒ ශක්ති විශේෂය දෙනක උපදිනට කියනවා 500ක් අද්භව වල උපන්නා කියලා. ඉතින් ඔය 500 කියන කතාව මේ අපි ත්‍රිපිටකේ ග්‍රන්ථවල හුඟා තියෙනවා. උප්පත්තිය 500ක් උප හරි එතකොට ওই විදිහට පිපිමුරේ කියලා 500ක් අද්භව වල හිටියා. එතකොට ওই විදිහට කියනවා. එක එක සත්ත්ව වෙලා හිටවුව හැටි. වඳුරෙක් කියලා අද්භව 500ක් ඉදර හිටනම් මේ මිනිසෙකේ ජීවපත් අවස්ථාව. ඒකයි බණහනකොට බණ කියලා අත්තා කොල්ල හොල්ල හිටියේ. ඔය ආදිවාසීන් මේ පිරිස බණහනකොට වෙච්ච සිද්ධිය ගැන ආනන්ද හැමතුරාව ප්‍රශ්න බුදුරන් වහන්සේ උත්තර දෙනවා. එකෙක් හොඳට බුදි බුදුරන් වහන්සේ ධර්ම දේශනා කරනකොට ආනන්ද හැමතුරාව ලෝක දැකලා ස්වාමීනි අර නිදාගෙන හිටපු එක කෙනා බල ඇහුවාද? එයා හොඳට නිදාගත්තා. ඒකට හේතුව මොකද? අද්භව 500ක් පිඹුරේක වෙලා හිටියා. ඒ හිටපු ගතියේ මිනිසෙක් කියලා ඉන්න 500ට පස්සේ මිනිසෙක් වෙච්ච වෙලාව. ඉතින් හිතන්නේ 1, 2 කියලා 500 වාරයක් පිඹුරේක වුණා කියලා. නෑ, ඒ කියන්නේ ඒ කර්ම ශක්තියක් ගෙවලා ඉවර වෙනකන් අතරමඟ කඩවෙන්න වෙන පටිසන්ධියේ කර්ම ශක්තියක් ආවේ නැත්නම් ඒ සත්වයාට සිද්ධ වෙනවා ඒ කර්ම ශක්තියේ මුළු ආයුෂ ප්‍රමාණය වෙන්නකන් ඒ මෙරි මෙරි ඒ જાතියේ මත්බැවවල උපදින්න. කය මැරෙනවා, ගන්ධබ්බය යනවා ඒ જાතියේ බලකට. ගිල් ආයිසරයක් උපදිනවා මස්ලීකයෙන්. ආයිත් ඒ කය මැරෙනවා, ආයිත් જાතියේ බලකට යනවා. මෙන්න මේ ක්‍රමනේ කර්ම ශක්තිය තියෙන තාක්කල් ගෙවන්න ඕනේ. ඒ තමයි 500ක් අත්බැව ගෙවනවා කියන්නේ. දැන් මේක තමයි මේක මේ විස්තර කළේ. දැන් ওই ටිකන් කො තේරුම් ගන්න පුළුවන්. හුඟක් ගැඹුරු තැනක් ඕක. හුඟක් අඩු ඒවා පොත්වල විග්‍රහ කරලා තියෙන ඒවා.